ගරු WDJ සෙනරත් මහත්මයා මොහොතේ විනාඩි 10යි ඊට පෙර ඔනරබල් තුරේ රතනසිංහ මහත්මයා will take chair.
Please come to you.
සභාපතිතුමනි පළමුවෙන්ම මම ගරු වැඩි කර්මාන්ත ඇමතිතුමාගේ ආදරණීය මවගේ වියෝවීම සම්බන්ධව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද මමත් අසනීප ගතියක් සිටු නිසා මට කොළඹට එන්න බැරි වුණා. ඒ නිසා මට ඒ අවමංගලුස්සයට සහභාගි වෙන්න බැරි වුණා. අද ඇත්ත වශයෙන්ම එතුමාගේ අමාත්‍යංශයේ වැසිසිය සාකච්ඡා කරන මේ වෙලාවේ ප්‍රධාන වශයෙන්ම අමාත්‍යංශ තුනක් සාකච්ඡා වෙනවා. ප්‍රධාන වශයෙන්ම වැරි කර්මාන්ත අමාත්‍යංශය ගැන මම අදහස් කීපයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පෞගේ අවුරුදු ගාන තිස්සෙම අපේ තේ ගැන බොහොම උදන් ඇනවා. ලංකාවේ තේ සිලෝන් ටී කියලා ලෝකේ පුරාම අපි අලවි කරනකොට ලංකාව ගැන ලෝකේ ඒරටවල මිනිසුන්ට දැනගැනීමේ මාර්ගයක් වුණා. එතකොට සිලෝන් ටී කිව්වාම ලංකාවේ තේ කිව්වාම අනිත් තේ වලට වඩා ප්‍රමුඛතාවයක් දීලා මිලේට ගන්න තත්වයකට තිබුණා. ඒකට හේතුව තමයි අපේ එහි තිබුණ ගුණාත්මකකම. The quality of the tea that we produce was so high the people gave preference in buying our tea. නමුත් ඒ තත්ත්වය අද තියෙනවද කියන එක බලන්න ඕන. මොකද අපි විදේශ රටවලට ගියහම අපිට පේනවා හුඟක් වෙලාවට මේ රටවල් වල අය අපේ තේ වෙනුවට අද කෝපි තමයි බොන්නේ. මේක ඉතා කනගාටුදායක තත්ත්වයක්. මොකද අපේ රටේ අපි දන්නවා මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා අපි නිෂ්පාදනය කරපු තේ ප්‍රමාණය අදත් නිෂ්පාදනය වෙනවා. 2016 ඒක අඩු වුණා. මොකද එදා මේක ඇමතිතුමාගේ මේ පසුබෑමක් නෙවෙයි. එදා තිබුණ දේශගුණික තත්ත්වය අනුව 2016 ඉතාමත්ම දියලි දේශගුණයක් තිබුණේ. මම හිතන දවස් 100ටත් අඩු ගාණක් තමයි දින ගාන බැලුවොත් අපිට වර්ෂාව ලැබුණේ. ඒ නිසා බොහොම නියගයක් තිබුණ කාර්යයක්. ඒ කාලේ තේ මිල බැස්සා. 2015 2016 තේ මිල බැහැලා තේ නිෂ්පාදනය නොයෙක් මැසිවිලි කියන්න පටන් ගත්තා. මම දන්න ඇමතුමා එදා එතුමා බොහොම මහන්සි ගත්තා මේ තේ වලට මිලක් දෙන්න. මොකද එතුමාගේ යෝජනාව තිබුණේ මේ තේ ලංකාව ආණ්ඩුව විසින් මිලේට අරගෙන අමාත්‍යංශ විසින් මිලේට අරගෙන මේ තේ ගවඩා කරලා මිල ඉහළ ගියාම මේක ලෝකෙන්දපලට නිදහස් කරන්න පුළුවන් කියන මතයක් එතුමා ඉදිරිපත් කළා. මොකද ඒ වෙලාවේ මේ තේ නිෂ්පාදකයා ආරක්ෂා කරා. නමුත් ඒක ඉඩක් ලැබුණේ නැහැ. ඇත්ත වශයෙන් මේ වෙලාවේ මමත් එතුමට උදව් කළා. නමුත් ඒකට අවස්ථාවක් එතුමට ලැබුණේ නැහැ. කොහොම නමුත් අර ඒ தත්ත්වය මග හැරිලා අද ඊට වඩා හොඳ தත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. වඩා හොඳ මිලක් අද ලැබෙනවා. මේ නිසා තේ නිෂ්පාදකයාට අද මං හිතන්නේ සතුටු වෙන්න පුළුවන්. එතකොට තේ නිෂ්පාදනය ගැන බැලුවාම 2010 පමණ ඉඳලා 2010 මිලියන 331.4ක් කිලෝග්‍රෑම් මිලියන 331.4ක් තිබුණා. එතකොට 2015 328.8ක් තිබුණා. මේ අනුව 2010 11 12 13 14 කියන වර්ෂවල හොඳ තේ නිෂ්පාදනයක් තිබුණා. නමුත් 2015 ඒ නිෂ්පාදනය කිතියා. එතකොට 2016 තමයි මේක අඩු වුණේ. දැන් නැවත වරක් 307.7 දක්වා වෙලා තියෙනවා මේ වාර්තාවල අනුව. එතකොට මම හිතනවා එමෙතුමාට මහන්සි ගන්නට වෙයි. අර පෝර සහන ආධාරය නැවත මේ නිදහස් කරලා ඒ ගොවියට පෝර ලබා ගන්නට පහසුකම් සැලසලා කටයුතු කරන්න. නම් පෝර ගැන නොඑක් මත තියෙන. මම දන්නා මේ ගැන තමුන්වංශයේ තාක්ෂණික වශයෙන් සොයා බලිය යුතුයි. මොකද මේ පෝර වල බලපෑම අඩුයි කියලා. උගදෙනෙක්ගේ මතයක් තියෙන මොකක් හුඟක් මේ පෝර ලබා දෙන්නේ කර්මාංශාන හිමියෝ. ඒක පහතුයි. නැත්තම් ඈත ඉපිට පිටිසර ඉන්න කුඩා තේවතු හිමියට පෝර ගෙනියන්න ආවහම ඒ ඇයට ප්‍රවාහන ගාස්තු ආදිය උගත් දුරට යම් කිසි සාධාන ගානකට තමු දරු සපයන කර්මාන්ත හිමිය විසින් ලබලා දෙනවා. එතකොට ඒ පෝර ඔහුගෙන්ම තමයි ගන්න. ඇනොම් කරන්නේ ඔහුගේ. ඔහු තමයි පෝර නියෝජිතයා. නමුත් මේ පෝර දැම්මාම එකවරකට වඩා දළු ගන්න කලන්න එන්නේ නැහැ. දළු ලැබෙන්නේ නැහැ කියන මතයක් තියෙනවා. මමත් කුඩා තේවතු හිමියෙක්. නමුත් ඒ වගේ චෝදනා අපේ වතු බලා ගන්න අය කියනවා. නමුත් මේව ගැන හොයලා බලනවා නම් හොඳයි. කොහොමද මේ පෝරවල ගුණාත්මක තත්ත්වය අඩු වෙන්නේ? කොහොමද මේ පෝරවද බලපෑම අඩු වෙන්නේ කියන එක. මොකද ඒක යථා තත්ත්වයට පත්වීම බොහෝ දුරට මේ කර්මාන්තය නගා සිටීමට හේතු වෙනවා, ගොවියා දිරි ගැන්වීමට හේතු වෙනවා. ඊළඟට අපි මං හිතනවා මේ අවස්ථාවේ තේ කර්මාන්ත හිමියන් නිතර අසීරු තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේ විදුලි ප්‍රශ්නේ උඩ, මොකද තේ කර්මාන්තශාලා 700ක් පමණ අපේ රටේ තියෙනවා. ඒ වගේම ගම්බදුව තිබෙන හුඟක් තේ කර්මාන්තශාලාවල අර විදුලි ජනක යන්ත්‍ර දැන් නැහැ. මොකද දීර්ඝ කාලයක් විදුලි බලයෙන් මේ කර්මාන්තශාලා වැඩ කරපු නිසා. ඒ නිසා දැන් හදිසියෙම විදුලිය කැපීම නිසා ඒ අයට පැය 8ක වැඩ දෙන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද පැය 4ක්ම විදුලිය කපන. ඒ නිසා ඒ අයට අද ආර්ථික වශයෙන් ලොකු පසුබෑමක් තියෙනවා. එතකොට මේක මං හිතනවා විදුලිය කැපීම ඉතා ඉක්මනට මගහැරෙයි කියලා අපිට හිතන්න බෑ. ඒක නිසා මේ ඇගේ මේ අපහසුතාවය ගැන, දුෂ්කරතාවය ගැන සලකා බලන්න ඕනේ. ඊළඟට මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට තේ විකුණන රටවල් සම්බන්ධව. දැන්ට මං හිතනවා රුසියාව, තුර්කිය, ඒ වගේ ඊරානේ, ඉරාකේ වගේ රටවල් තමයි අපි තේ ගන්නෙ. ඒ වගේම චීනයත් මං හිතනවා හොඳ වෙළඳපළක්. මම ඊයේ පෙරේද කියෙව්වා අද චීනයේ සාමාන්‍යයෙන් තරුණ කොටස් අපේ කළු තේ බ්ලැක් ටී බොන්න බොහොම මේ කැමැත්තක් දක්වනවා කියලා. ඒක ග්‍රීන් ටී වලට තමයි ඒගොල්ලෝ පුරුදු වෙලා හිටියේ. නමුත් කළු තේ වලට දැන් ඒගොල්ලෝ ශීඝ්‍රයෙන් ගමන් කරනවා කියලා. මේක හොඳ අවස්ථාවක් අපේ රටේ තේ ඒ රටේ අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන්න. ඒ සඳහා මම හිතනවා කල්පනා කරනවා නම් හොඳයි. ඊළඟට මම කතා කරන්න ඕනේ මේ රබර් නිෂ්පාදනය. මගේ දිස්ත්‍රික්කය රත්නපුර දිස්ත්‍රික්කයත්, කළුතර දිස්ත්‍රික්කය වගේම කෑගල්ල දිස්ත්‍රික්කය වගේම රබර් වලට ප්‍රසිද්ධ වෙලා තිබුණ දිස්ත්‍රික්කයක්. ඒතකොට මගේ දිස්ත්‍රික්කය අද රබර් කර්මාන්ත නැතිම තත්ත්වයට පත් වෙනවා. එකක් රබර් වතු දැන් අත්හැරලා, ඒ වගේම රබර් කපනවා නම් ඒක බොහෝම සීමිත තත්ත්වෙන් තමයි ඒ තරම කර්මාන්තය පවතින්නේ. මොකද හුඟ දෙනෙක් රබර් වල මිල බැසීම නිසා අද කම්කරුවන් වශයෙන් රබර් කර්මාන්තයට යන්නේ නැහැ. ඒක එකක්. කම්කරු සෝගෑනින් අමාරුයි රබර් වතු හිමියන්ට. ඊළඟ කාරණේ රබර් වතු හිමියටත් ඒ රබර් කර්මාන්තේ ගෙන යන්නට බෑ. ඒ මිල ඉතාමත්ම අඩු තත්ත්වයක තියෙන නිසා. මිල ලැබෙන්නේ බොහොම අඩුයි. ඒ නිසා අද රබර් සම්පූර්ණයෙන්ම මේ අද රබර් කර්මාන්තය නැති වෙන තත්යකට ගිහිල්ලා. අද හුඟක් තැන්වල මේ රබර් හිටවලක් කුරුදු හිටවන තත්යක් ඇවිල්ලා
තියෙනවා. තව විනාඩි 3ක් තියෙනවා.
One second, one minute, I may be given. ඒතර මේ තත්ය ගැන අපි කල්පනා කරන්න ඕන. මොකද මම සන්තෝෂ වෙනවද? එතුමා ආරම්භයේදීම කිව්වා චීන නියෝජිත මණ්ඩලයක් ඇවිල්ලා එතුමට ආරාධනා කරයි කියලා. මොකද චීන ආණ්ඩුව මේ රටේ රබර් කර්මාන්තය සඳහා ආයෝජනය කරන්න කැමති කියලා. ඒක හොඳ ආරංචියක්. ඒතර මේ අනුව රබර් කර්මාන්තය වැඩි දියුණු කරන්න ලංකාවේ අවස්ථාවක් අපිට ලැබෙනවා නම් ඒක ඉතාමත්ම හොඳයි. ඒ වගේම විශේෂ එක කාරණයක් කියන්න ඕනේ සෞඛ්‍ය විශේෂ ඇමතුමාගේ අවධානයට. මොකද්ද මේ රජයේ දීපල ආපසු ගැනීමේ පනත. මේ පනත අවුරුදු ගානක් අපේ දශ ගානක් දශර හතුනක හතර කාලයේ දැන් ක්‍රියාත්මක වෙනවා. මේ පනත ඉතාමත්ම අසාධාරණ තත්ත්වය නීතිමය වශයෙන් ඉතුමත් නීතිඥෙක් මම දන්නවා. එතකොට නීතිය සිද්ධාන්තය අනුව මේ මිනිස් ඔව්
තේ කාලේ පනත ආවේ.
ඔව්
රාජපක්ෂ මහත්තයා පනත ගෙනාවේ.
හරි හරි ගෙනාවේ එක නෙමෙයි මම මේ කියන්නේ පනතදී ප්‍රතිපත්තිමය වර්ධ. කවුරු ගෙනාවත් මේ ප්‍රතිපත්තිමය වර්ධයක. එතකොට මේ පනත අද ක්‍රියාත්මක වීමේදී ඒක තීන්දුව කරන්නේ විනිශ්චයකාරවරයා නෙවෙයි. කෙනෙක්ව ඉවත් කරන්න තීන්දුව කරන්නේ විනිශ්චයකාරවරයා නෙවෙයි. ඒක තීන්දුව කරන්නේ වත්තේ වතු අධිකාරී. ඔහු තීන්දුව කරලා ඔහු දන්නව නවබුතුමාගේ අමාත්‍යාංශයේ නීති අංශයට. නීති අංශයේ මොකද කරන්නේ? ඕ ඒක පරණ නීතිය මම හිතනවා. ඉට් ඉස් බිෆෝර් මිස් රාජපක්ෂ ඉට් හැඩ් බීන් ඉන් එක්සිස්ටන්ස් ෆෝර් ද ලාස්ට් අබවුට් 40 50 ඊයර්ස් නෝ. නෝ එතකොට මේ නීතිය අද ක්‍රියාත්මක කිරීමේදී විශාල සංඛ්‍යාවට අසාධාරණකම් වෙනවා. අපි කියන්නේ සන්තකේ ආපසු ගැනීම පනත. ඒතකොට මේ පනත ක්‍රියාත්මක කිරීම නිසා අද මේ වතුවල අයින්වල අයින්සකව ජීවත් වෙන මිනිස්සු තේ අක්කර කාලභාගයේ වාගෙන ඉන්න මිනිස්සු අද කිසිම මේ නිදහස කාරණයක් ඉදිරිපත් කරන්න ඉඩක් නැතුව තොට දාන මේ තීන්දුව ගන්න මහුට විරුද්ධව නඩුවක් දාන්න ඕන කියලා තීන්දුව ගන්න අමාත්‍යංශයක් නෙවෙයි. ඔහුට තීන්දුව ගන්න වත්තේ වතු අධිකාරීවරයා. වතු අධිකාරිය දැන්වුවා අමාත්‍යංශයට, අමාත්‍යංශයෙන් එවනවා මේ මේ පෙක්ෂමනේ ෆස්ට් ඩිසෙන්ඩ ලෙටර් ලියුමක් එවනවා. එතකොට මේ ආකාරය තමයි මේ ක්‍රියාත්මක. මේක හරි වැරදි. මොකද මම දන්නවා කහවත්ත බැවිලි සමාගමේ හල්ලින්න කියන වත්තේ ඉන්නවා 300 ගානට විරුද්ධව නඩු දාන වතු අධිකාරිය. මේ මිනිස්සු මම දන්නේ මානසික රෝගී. මෙතන නැති මිනිස්සෙක් විචනය කරන්න මම කැමති නැහැ. මානසික රෝගී මේ මිනිස්සු කිසිම කෙනෙක්ව පෙන්වන්න බෑ. ඒ වතු අධිසරිය ඔක්කොම වැරදලා සිංහල දෙමළ සියලු දෙනාම ඔත්තරන්න නඩු දාලා. ඒ අයින්සම් මිනිස්සු අවුරුදු 15 20 30 ජීවත් වෙච්ච මිනිස්සු. එතන ඉන්නවා මේ එකයි ඔහුට ඔහුගේ එක පෞද්ගලික තරහක්
තියෙනවා.
මේ මිනිස්සු
කාලවසනේ
ඔහුට විරුද්ධ නඩුව ඉදිරිපත් කරලා මේ වතු අධිකාරිය කියලා තියෙන මොකද මං කවදා හරි වත්තෙන් යන්නේ මේ මිනිහාව ඩොක්ටර් දාලා තමයි කියලා. බලන්න මොනතරම් සාහසික අදහසක්ද කියලා. මේ අයිංසික දුප්පත් කම්කරුවෙක්ව ඩොක්ටර් දාලා තමයි මම වත්තෙන් යන්නේ කියලා මේ වතු අධිකාරිය කියනවත් නම් ඕකෝමද මෙතන මේ නීති ක්‍රියාත්මක කරන්නේ සාධාරණ නීති නීතියේ තියෙන මූල ධර්ම තමයි ඒ සාධාරණ විදිය අපක්ෂපාත විදිය. මේ ගැන මම හිතනවා අපි කල්පනා කළ යුතුයි මේ
ප්‍රතිපත්ති
මේ තීන්දුවක් ගත යුතුයි. ඒ සඳ සම්බන්ධව මම අවධානය කරු එමෙතුම යොමු කරමින් මගේ වචන ඉති අවසන්
කරනවා. ඊළඟට ගරු සම්බිකේ ප්‍රේමදාස එමෙතුතුමා.
ගරු කාර්යක සභා
ඔබතුමාට විනාඩි 8ක්
සභාපතිතුමනි, පැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ ඉදිරිපත් කරන අවස්ථාවේ එම අමාත්‍යාංශයේ කෙටි කලක් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මටද එයට සහභාගී වීමට අවස්ථාව ලැබීම අගය කොට සැලකනවා. මා නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් රබර් වගා කරලා තිබෙනවා. රබර් වගාකරුවන් රබර් මිල පහත වැටීම හේතුවෙන් දැඩි අපහසුතාවයට ලක්ව තිබෙනවා. මේ ඇත්තටම අපිට පාලනය කළ නොහැකි තත්ත්වයක්. ඒට හේතුව ලෝක වෙළඳපොළේ රබර් මිල පහත වැටීම නිසායි. ලෝකයේ රබර් නිෂ්පාදකයන් ශ්‍රී ලංකාවේ නිපදවන්නේ 0.07% වැනි ඉතා කුඩා කර්මාන්තයක්. එම නිසා ලෝක වෙළඳපොළට අභියෝගයක් කිරීමට අපිට තිබෙන හැකියාව අඩුයි. ශ්‍රී ලංකාවේ රබර්වල අතීතයේදී ඉතා ඉහළ ඉල්ලුමක් තිබුණා. එනිසාම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව රබර් පරීක්ෂණ ආයතනය දුරුසවිය අරමුදල වැනි ආයතන තුළින් විශාල සේවයක් සිදු වුණා. මේ වන විටත් රබර් වල ඵලදායිතාවයේ ඉහළ නැංවීම සඳහා විශේෂ 3 අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරගෙන තිබෙනවා. ඒ මගින් රබර් මිල පහත වැටුණත් කිරි අස්වැන්න වැඩි කර ඒ මගින් රබර් වගාකරුවන්ගේ ආදායම වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රබර් ආශ්‍රිතව කරන නව රබර් නිමි භාණ්ඩ කර්මාන්ත ශාලා ඇති කිරීමටත් කටයුතු කරනවා. රබර් වගාවන සැලැස්මක් කරහා වගාකරුවන් ආරක්ෂා කිරීමටත් රබර් සම්බන්ධයෙන් නිෂ්පාදන කර්මාන්ත හා පුද්ගලික අන්තය හා එක් විශේෂ ව්‍යාකෘති 25කට වඩා ආරම්භ කර තිබෙනවා. මේ සඳහා රජය මිලියන 500ක් නියමයෙන් මගින් යෝජනා කර තිබෙනවා. එසේම මෙමගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයකින් උපයා ගැනීමට එහි ප්‍රතිලාභ වගාකරුවන්ට ලබා දීමට අප විසින් පියවර ගැනීමක් ගැන තිබෙනවා. 2019 පළවෙනි මාසේ පළවෙනි දින සිට අලුතින් රබර් වගාවේ යෙදෙන අයට සහ නැවත වගා සඳහා ලබා දෙන සහනාධාර දෙගුණයකින් ඉහළ නැවත තිබෙනවා. මේ යටතේ මීට පෙර රුපියල් 150,000ක් තිබූ රබර් නවමිල වගා සහනාධාරය රුපියල් 103,000කට දක්වා වැඩි කර තිබෙනවා. ඒ නිසා පොහොර සහනාධාරයේ නැවතත් රබර් වගාකරුවන් වෙත ඉහිදු අවිරතාවයකින් තොරව කෙලින්ම වෙළඳ පොලෙන් මිලයට ගැනීමට හැකි පරිදි කටයුතු කර තිබෙනවා. කුඩා රබර් වගාකරුවන් දිරිමත් කර ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් තුරුසවිය සමිතිවල රබර් අලවි මධ්‍යස්ථාන ඇති කිරීමේ ව්‍යාකෘතිය ක්‍රියාත්මක කරනවා. මේ යටතේ කුඩා රබර් වගාකරුවන්ට කෙලින්ම වෙළඳපොළ හා සම්බන්ධව පහසුකම් සැලසීමට කටයුතු යොදනවා. වගාකරුවන්ගේ ආදායම් වර්ධනය කර ගැනීමට සඳහාදී බැවිලි කර්මාන්ත ආයතනය පහසුකම් සලස්සා විශේෂයෙන් අතුරු භෝග ව්‍යාකෘතිය සඳහා රබර් වගා තුළ අන්නාසි, කෙසෙල්, වැල් දොඩම්, කොකෝවා
කරුවමතිතුමා තව විනාඩි 3ක් තියෙන්නේ
කිරීමට වගා සහනාධාර යටතේ පහසුකම් සලසා තිබෙනවා. රබර් වගාවේ ව්‍යාකෘතිය සේවාව ශක්තිමත් කිරීම පිණිස කටයුතු කරනවා. වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පසුගියදා නව රබර් සංවර්ධන නිලධාරි 56 දෙනෙකුට බඳවා ගත්තා. දැනට සේවයේ නියුතු නිලධාරීන් දැනට කුසලතා හා ආකල්ප සංවර්ධනය කිරීමට නියෝජනය කරන්නේ කටයුතු කරනවා. රබර් කර්මාන්තයට අදාළව ක්ෂේත්‍රයේ විශේෂඥ කාර්මික නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් අතර සම්බන්ධතා ශක්තියක් කිරීම පිණිස පරීක්ෂණ ව්‍යාකෘති සංසදයක් පසුගිය වසරේ ආරම්භ කළා. මේ මගිනොත් වගාකරුවන් ලබා දෙන සේවාව සත්කාරය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. එසේ විදේශ මගින් ක්‍රියාත්මක වන තේ රබර් හා පුනර්ජී වැඩසටහන මගින් අම්පාර හා මුන්රාගල දිස්ත්‍රික්වල හෙක්ටයාර 3000ක් පමණ අලුතෙන් රබර් වගා කිරීමට කටයුතු කරමින් පවතිනවා. සම්ප්‍රාප්තික ප්‍රදේශවල විවිධ හේතු මත රබර් වගා බිම් වෙනත් වාර්ජ කාර්යයන් සඳහා යොදා ගැනීමට සිදු වෙනවා. මේද විකල්පයක් වශයෙනුයි නව ප්‍රදේශවල රබර් වගා ව්‍යාකෘති කිරීම සිදු කරන්නේ. මේ ඉන්දියාව, තායිලන්තය වැනි වෙනත් රබර් වගා කරන රටවලද ක්‍රියාත්මක කරන උපක්‍රමයක්. අම්පාර හා මොන්රාගල අමතරව උතුරු ප්‍රදේශවල වවුනියාව, මුලතිව් වැනි දිස්ත්‍රික්කවලද ජනතාව රබර් කර්මාන්තයේ ප්‍රතිලාභ හිමිකර රජයේ කටයුතු කරනවා. එම නිසා රබර් සම්බන්ධයෙන් දැනට මතුවී තිබෙන ගැටලු සහනය තත්ත්වයන් කඩිනමින් මගහැර දේශීය නිෂ්පාදනය
කරුවමිතතුමා කාල අවසනයි.
වගා කරුවන් සුරක්තිමත් කිරීමට වැවිලි කර්මාන්ත නවීන් දිසානායක අමාත්‍යතුමාගේ නායකත්වයෙන් පැවිදි කර්මාන්තයේ නව රාජ්‍ය අමාත්‍ය වඩුවෙල් සුරේෂ් අමාත්‍යතුමාගේ නායකත්වයේ තුලින් ඉදිරියේදී ඒ කාරණු කරන්න සාර්ථකව ඉදිරියට ගෙනියනවා. එනිසා අද විශේෂයෙන් දිගම්බරම් අමාත්‍යතුමා මේ වෙලාවේ මෙතනින් පිට වී ගියා. දිගම්බරම් ගරු අමාත්‍යතුමා කෑගලු දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉඩම් ලබා දීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව අපට වාචිකව කියා තියෙනවා. එතුමන්ට ඒ සිහිපත් කරමින් මම නිහඬව ඉස්තුතියි.
ස්තුතියි. ඊළඟට කරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා.
ගරු සභාපති විශේෂයෙන්ම මේ ආණ්ඩුව පහුගිය අවුරුදු 4 කාල සීමාව තුළ අයවැය ලේඛන පහක් ඉදිරිපත් කරමින් නොයෙක් පොරොන්දු දුන්නා. නොයෙක් යෝජනා ඔබ තම උන්වහන්සේලාගේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කෙරුවා. ඉතින් අපි දැක්කා 2016, 17, 18 යන අවුරුදු තුනේම අපනයන ආනයන බැංකුවක් පිහිටවන්න ඕනේ කියලා, ඉම්පෝට් එක්ස්පෝට් බැංක් එකක් පිහිටවන්න ඕනේ කියලා ඔබ තම උන්වහන්සේලා යෝජනා කරා. එක අවුරුද්දක මිලියන 50ක් ඒකට වෙන් කරනවා කියලා කිව්වා. තව අවුරුද්දක මිලියන 110,000ක් ඒ සඳහා වෙන් කරනන්න ඕනේ කියලා ඔබ තමුන් ආසලා යෝජනා කරා. 2018 අයවැයෙත් කුරුඳු සහ ගම්මිරිස් සඳහා රෝපණ ද්‍රව්‍ය ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා පැලතවන් 20 ගණක් දාන්න ඕනේ කියලා ඔබ තමුන් ආසලා යෝජනා කෙරුවා. වැඩිදින් අද වෙනකන් මේ යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රායෝගිකව අපට ගැටලුවක් තියෙනවා. මොකද ඔබතුමාලා ආකර්ෂණීය යෝජනා ඉදිරිපත් කරනවා. හැබැයි මේ යෝජනා ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නෙවෙයි, ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේවා බොරු පොරොන්දු බවට පරිවර්තනය වෙනවා. දැන් වතුකරේ ජනතාව ගැන ඔබ තම උන්වහන්සේලා ආදරෙන් කතා කරනවා. අපිට පේනවා මේ වතුකරේ ජනතාව නියෝජනය කරන නායකයෝ බොහෝ පිරිසක් ඉන්නවා. වතුකරේ ඉතිහාසයේ අවුරුදු 150කට වැඩි. හැබැයි තවම ඒ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ දැවන්ත ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය ශේෂ්ඨය පිළිබඳ දැවන්ත ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපනයේ ගුරුවරුන්ගේ දැවන්ත හිඟයක් තියෙනවා. සෞඛ්‍ය ශේෂ්ඨයේ අපේ ගම්වල මහරෝහල වෙන්න පුළුවන්, පළාත් රෝහල වෙන්න පුළුවන්. හැබැයි වතුකරේ දරුවෝ දෙමව්පියෝ තවම යන්න ඕනේ වත්තේ අයිතිකාරයාගේ රෝහලකට. ඒවයි පහසුකම් පිළිබඳ ගැටලු තියෙනවා. ඉතින් මේවා පිළිබඳව ප්‍රායෝගිකව පිළිතුරු දෙන්න අද කාලය ඇවිල්ලා තියෙනවා. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් යටිදල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන එදා ආරම්භ කෙරුවා. හැබැයි ඒවත් තවම මදි. එදා ආරම්භ කරා 2015 එක නතර වුණා. ඒ සංවර්ධනේ අතරමඟ නතර වුණා සහ ඒ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අද කියන්න කනගාටුයි. වතුකරේ සමහර දේශපාලඥයෝවත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. මොකද ඒ අය සමහර විට හිතනවා ඇති ඒ දරුවෝ තමන්ට වඩා ඉහළ අධ්‍යාපනයක් හැදෑරුවොත්, හොඳ උපාධි ගත්තොත්, හොඳ රැකියාවලට යන්න ගියොත් තමන්ගේ දේශපාලනික වශයෙන් කරගෙන යන වැඩපිළිවෙලට බාධාවක් වෙයි කියලා. ඒ නිසා දැන්වත් ඔබ තම උන්වහන්සේලා මේ පිළිබඳ අවධානය යොමු කරන අපි ඊළඟ හදන ආණ්ඩුවේ අපේ ආණ්ඩුවේ අපි අනිවාර්යෙන් නවින් මන්ත්‍රීතුමා එකග වෙනවා ඇති. මේ මං කියන කාරණා සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ කියලා අපි හදන මේ ආණ්ඩුවේ විශේ෷ අවධානය වතුකරේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය දිරිගන්වන්න දියුණු කරන්න වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා වගේම ඔවුන්ගේ රැකී අවස්ථා රැකී අවස්ථා ලබා දීමේ සඳහාත් විශේෂ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අද විශේෂට අදාළ නොවුනත් ගරු සභාපතිතුමනි, මේ ගරු සභාවේ අවධානයට යොමු කරන්න මේ කුලියාපිටියේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටියේ හොරොම්බාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 186 රත්නහේරුව ග්‍රාම නිලධාරි වසමේ මහා දැවැන්ත පස් කැපීමේ ජාවාරමක් යනවා. දැවැන්ත පස් කැපීමේ ජාවාරමක් අවුරුදු අක්කර 12 මාරක් මේ වෙනකොට කපලා අවසන් කරලා දැන් තව අක්කර 9ක් අවසර නැතුව කිසිම ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ප්‍රාල ලේකම් කාර්යාලයෙන් හෝ කිසිම අවසරයක් නැතුව ඒ අක්කර 9 පස් කපන්න ආයතන දෙකක් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ දෙකට අවසර දීලා නැහැ පරිසර අමාත්‍යාංශයෙන් හෝ අනිකුත් ආයතන වලින්. හැබැයි මේ ඔලිම්පස් කියලා සමාගමක් බලහත්කාරයෙන් උසාවියේ නඩු දාලා තියෙනවා, නඩු තීන්දුව ඇවිල්ලා තියෙනවා, ප්‍රාදේශ සභාව මේකට විරුද්ධ වෙලා තියෙනවා. ගමේ ජනතාවගේ දැඩි විරෝධතාවය මැද්දේ මැද්දේ මේ ඔලිම්පස් කියන සමාගම දේශපාලනික හයිය අරගෙන දේශපාලනික බලවතුන්ගේ හයි අරගෙන මහා දැවැන්ත පස් කැපීමේ ජාවාරමක නිරත වෙනවා. සහ මේ නිසා දැවැන්ත පරිසර හානියක් මේ ප්‍රාදේශීයකම් බල ප්‍රදේශයට වගේම කුලියාපිටිය ආසනයට දැවැන්ත විදියට බලපාන. ඒ නිසා අද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පරිසර අමාත්‍යවරයා විදියට පරිසර අමාත්‍යාංශය ගැන පරිසරය ගැන බොහෝ කතා කාරණා කතා බහ කරනවා. එතුමා මේක අවධානයට අරගෙන දැන්වත් මේ ප්‍රාදේශීයකම් කොට්ටාසේ මේ කුලියාපිටියේ මේ අහිංසක ජනතාවට මේ පරිසරයේ පස් කැපීම නිසා පරිසරයේ සිදු වෙන හානිය වළක්වන්න මේ ගරු සභාවේ අවධානය සහ ගරු අතිගරු ජනාධිපතිවරයාගේ අවධානයට මම යොමු කරමින් ඉදිරි කාල සීමාව තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ කතා කරපු කාරණා පිළිබඳව මේ වතුකරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනවා වගේම ඔවුන්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ශේෂ්ඨයන් ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
தென்பிறகே கௌரவ ராதாகிருஷ்ணன் அமைச்சர் அவர்கள் பேசுவார்கள். 8 நிமிடங்கள் உங்களுக்கு.
சபைக்கு தலைமை தாங்குகின்ற உறுப்பினர் அவர்களே, இன்றைய இந்த வரவு செலவு திட்டத்திலே விசேஷமாக 2 அமைச்சர்களுடைய நிதி ஒதுக்கீடு சம்பந்தமாக பேச வேண்டியிருக்கின்றது. முதலாவதாக பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு இதிலே அமைச்சராக இருக்கின்ற கௌரவ நவீன் திசாநாயக்கா அவர்கள் பெருந்தோட்ட பகுதியை பிரதிநிதித்துவப்படுகின்ற ஒரு அமைச்சராக இருக்கின்றார். அதே போல கௌரவ வடிவேல் சுரேஷ் அவர்களும் இராஜாங்க அமைச்சராக பெருந்தோட்ட பகுதியிலே வசிக்கின்ற ஒரு அமைச்சராக இருக்கின்றார். அதையிட்டு நாங்கள் சந்தோஷப்படுகின்றோம். ஏனால் ரெண்டு பேருக்குமே பெருந்தோட்ட விஷயங்களை பற்றி தெரிந்தவர்கள். ஆகவே இவர்களுடைய இந்த நிர்வாகத்தின் கீழ் இயங்குகின்ற இந்த பெருந்தோட்டங்களுடைய வளர்ச்சியை பற்றி நாங்கள் பேச வேண்டும். மலையக மக்கள் என்பது பல்வேறு துன்பங்களுக்கு மத்தியில் பல நூற்றாண்டுகளாக துன்பப்படுகின்ற ஒரு சமூகமாக இருந்து வருகின்ற இந்த நிலையிலே இவருடைய வாழ்க்கை தரத்தை உயர்த்த வேண்டும் என்பது எல்லோருடைய கருத்தாகும். இப்பொழுது கௌரவ நாமல் ராஜபக்ச அவர்கள் பேசினார், மிகவும் சந்தோஷம். பெருந்தோட்ட மக்களை பற்றி எல்லாரும் இன்று ஒரு அனுதாபத்தை வைத்திருக்கின்றார்கள். ஆனால் நடைமுறையிலே செய்ய வரும் பொழுதுதான் அதில் பிரச்சனை ஏற்படுகின்றது. ඉතින් හැමදාම වතුකම්කරුගෙන කතා කරනවා නිසා ඒක 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 ඒගොල්ලන්ට යම්කිසි උදව්වක් කරන්න කවුරුත් ඉදිරියට එන්නේ නැහැ. මේකයි ප්‍රශ්නේ. ඉතින් කවුරු හරි ඒකට උදව් කරන්න එනවා නම් ඒකට බාධා කරන්න එපා. අපිට බාධා කරන්න අපිට උදව් කරන්න. ඒකයි මං කිව්වේ. දැන් අපි මං කියන්න කැමති ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය තමයි පළමුව අමාත්‍යංශය දුන්නා මේ වතුකම් කරගෙන හිතලා බලලා. ඉතින් ඒකත් අපි සන්තෝෂෙන් කියන්න ඕන. ඉතින් දොස් කියනවා විතරයි හොඳත් කියන්න ඕන. ආகவே இந்த அமைச்சு பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு இன்று தோட்டங்களை அபிவிருத்தி செய்கின்ற அதே நேரத்தில் தோட்டத்தில் பல்வேறு பிரச்சனை இருக்கு என்பது யாரும் மறக்க முடியாது. அதற்காக இன்று அமைச்சர் பல திட்டங்களை முன்வைத்திருக்கின்றார். நாங்கள் சந்தோஷப்படுகின்றோம். எதிர்காலத்திலே இந்த திட்டங்களை மூலமாக நடைமுறைப்படுத்துவதற்கு பல்வேறு திட்டங்கள் மூலமாக அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கைகளை நாங்களும் உடன் செய்ய வேண்டும். தோட்ட தொழில் எந்த நாளும் செய்ய முடியாது, உங்களுக்கு நன்றாக தெரியும். ஏனென்றால் இன்று சம்பள பிரச்சனை அதிகமாக இருக்கின்றது. 1000 ரூபாய் சம்பளம் கேட்டு பல்வேறு பிரச்சனைகளுக்கு மத்தியிலே இன்று 1000 ரூபாய் இல்லாமல் 750 ரூபாய் சம்பளம் ஒத்துக்கொள்ளப்பட்ட போதிலும் அரசாங்கம் இன்று நாங்கள் பாராட்ட வேண்டும், 50 ரூபாய் மேலதிகமாக கொடுத்திருக்கின்றார்கள். அதற்கு கௌரவ நவீன் திசாநாயக்க அவர்களுக்கு நாங்கள் இந்த நேரத்தில் நன்றி சொல்ல வேண்டும். அதே போல நானும் கௌரவ திகாம்பரம் கௌரவ மனோகணேசன் போன்றவர்கள் இதில் தலையிட்டு அரசாங்கத்தின் மூலமாக ஒரு நிதியை வாங்கி கொடுப்பதற்கான பல்வேறு திட்டங்களை நாங்கள் முன்னிலைப்படுத்தியிருக்கின்றோம் என்பதை நாங்கள் மறக்க முடியாது இந்த நேரத்திலே. ஆகவே இவ்வாறான இந்த பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு இருக்கின்ற நேரத்திலே 160,000 பேர் இதை நம்பியிருக்கின்றார்கள். இந்த தோட்ட தொழிலை நம்பி அதே நேரத்தில் நீங்கள் மறந்துவிடக்கூடாது, 15 லட்சம் பேர் இந்த வம்சாவளி மக்களாக இருந்து இந்த 160,000 பேருடைய பிரச்சனையை தீர்ப்பதற்கான நடவடிக்கை எடுப்பதிலே முன்னின்று செயல்படுகின்றார்கள். இன்று காலையில கூட இந்திய ஸ்தானியர் ஆலயத்திலே சில பேர் போய் சம்பளம் போதாது என்று குறைபாடுகளை சொல்லியிருக்கின்றார்கள். ஆகவே இன்று இந்த மலையக மக்கள் சம்பந்தப்பட்ட விஷயங்களிலே எல்லோரும் அக்கறையாக இருக்கின்றதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. அதே போல கல்வியிலே இன்று வளர்ச்சி அடைந்திருக்கின்றது. நாங்கள் இந்த இந்த முறை சந்தோஷப்பட வேண்டும். பெருந்தோட்ட பகுதியிலே நல்ல ரிசல்ட்ஸ் வந்திருக்கின்றது. எல்லா சில பாடசாலைகளில் 9A எடுத்திருக்கின்றார்கள், 8A எடுத்திருக்கின்றார்கள், 7A எடுத்திருக்கின்றார்கள். ஆகவே இது சந்தோஷப்படக்கூடிய விஷயம். நாங்கள் எல்லாவற்றையும் அடைந்து விட்டோம் என்று சொல்ல முடியாவிட்டாலும் ஓரளவு சந்தோஷப்படக்கூடிய வகையிலே இந்த விஷயங்கள் நடந்து வருவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. அதே போல தோட்டங்களிலே வீடு கட்ட வேண்டிய விஷயங்கள் அதிகமாக இருக்கின்றது. நாங்கள் இல்லை என்று சொல்லவில்லை. இன்று அதற்காக இன்று தோட்ட உட்கட்டமைப்பு அதே போல வீடுகள் அமைக்கின்ற ஒரு அமைச்சரை கௌரவ திகாம்பரம் அவர்களுக்கு இன்று கொடுத்திருக்கின்றார்கள். இதிலே பல்வேறு வீடமைப்பு திட்டங்கள் வந்து கொண்டிருக்கின்றன. இதிலே விசேஷமாக அமைச்சினுடைய வீடுகள் அதே போல இந்திய வீடுகள் அதே போல NHDA அதாவது வீடுகள் போன்ற பல்வேறு வீடுகள் இன்று உண்டாக்கப்பட்டு லயங்கள் ஒழிக்கப்படுகின்ற ஒரு சூழ்நிலையை நாங்கள் உண்டாக்கியிருக்கின்றோம். ஆகவே இந்த தோட்டப்புறங்களிலே வசிக்கின்ற மக்கள் அரசாங்கத்திலே அதாவது அரசியலிலே அரசியல் மயப்படுத்தப்பட்டு தேசிய நீரோட்டத்திலே கலந்து கொள்கின்ற ஒரு சூழ்நிலையை நாங்கள் உருவாக்க வேண்டும். கல்வியிலே முக்கியத்துவம் கொடுத்து அவர்களுடைய கல்வி மூலமாக அரச தொழிலை பெற்றுக் கொள்வதற்கான வாய்ப்புகளை நாங்கள் ஏற்படுத்திக் கொள்ள வேண்டும் என்பதை நான் இந்த மன்றத்திலே சமர்ப்பிக்க விரும்புகின்றேன். அதே போல எங்களுடைய பாராளுமன்றத்திலே இருக்கின்ற கௌரவ உறுப்பினர்கள் விசேஷமாக அது ஆளுங்கட்சியாக இருந்தால் என்ன, எதிர்கட்சியாக இருந்தால் JVP கட்சியாக இருந்தால் என்ன, எல்லாருமே தோட்ட தொழிலாளர்களை பற்றி மிக அக்கறையாக பேசுகின்றார்கள். விசேஷமாக வடகிழக்கில் இருக்கின்ற எங்களுடைய நண்பர்கள் கூட இந்த தோட்ட தொழிலாளர்களுடைய பிரச்சனையிலே இந்த முறை அங்கு போராட்டங்கள் நடத்தி இந்த தோட்ட தொழிலாளருடைய பிரச்சனையை முன்கொண்டு வருவதற்கு அவருடைய சம்பள பிரச்சனைகளை கொண்டு வருவதற்கான பேச்சுவார்த்தைகளை பேசியிருக்கின்றார்கள் என்பதை பார்க்கும் பொழுது நாங்கள் மிகவும் சந்தோஷம் அடைகின்றோம். ஆகவே இவ்வாறு இந்த தோட்ட தொழிலாளர்களுடைய எதிர்கால நடவடிக்கைகளை நீங்கள் எல்லோரும் சேர்ந்து நாங்கள் எல்லோரும் சேர்ந்து இவர்களுடைய பிரச்சனைகளை இந்த தேசிய நீரோட்டத்தில் கொண்டு வர வேண்டும் என்பதே என்னுடைய தாழ்மையான வேண்டுகோளாகும். இன்று வடகிழக்கு பிரச்சனை எப்படி ஐநா சபைக்கு போயிருக்கின்றதோ அதே போல இந்த மக்களுடைய பிரச்சனையை தீர்ப்பதற்கு நாங்கள் இங்கு முடியாவிட்டால் ஐநாவுக்கு போக வேண்டிய சூழ்நிலை கூட ஏற்படலாம். ஆகவே அந்த மக்களுடைய தேவைகளை தான் இன்று இந்த நாட்டினுடைய ஒரு பெரும்பாலான பொருளாதாரத்தை நிர்ணயிக்கக்கூடிய ஒரு தொழிலாக இருந்து வருகின்ற காலகட்டங்களிலே அவர்களுடைய அன்றாட பிரச்சனையை தீர்ப்பதற்கான நடவடிக்கைகளையும் நாங்கள் பாராளுமன்றத்திலே எடுக்க வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. இன்று பாராளுமன்றத்திலே கிட்டத்தட்ட 10 பாராளுமன்ற உறுப்பினர்கள் இன்று மலையகத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற பாராளுமன்ற உறுப்பினர்களாக இருக்கின்றார்கள். ஆகவே இந்த காலகட்டங்களிலாவது இந்த மலையக பிரச்சனையை நாங்கள் மலையக மக்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதற்காக இப்பொழுது கௌரவ திகாம்பரம் அமைச்சர் அவர்களுக்கு கொடுக்கப்பட்டிருக்கின்ற அமைச்சரோடு மேலதிகமாக விசேட பிரதேசங்கள் அபிவிருத்தி அமைச்சராகவும் எனக்கு இன்று கொடுக்கப்பட்டிருக்கின்றது. ஆகவே மலையக மக்களுடைய பிரச்சனைகளை அறிந்து தெரிந்து அவர்களுக்கான நடவடிக்கை எடுப்பதற்கான இந்த இரண்டு அமைச்சர்களும் செயல்படுவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் நான் இந்த நேரத்தில் எடுக்கப்படும் என்பதையும் நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன். என்னுடைய நேரம் இருக்கின்றதா, பேசலாமா? ஆகவே இந்த தோட்ட தொழிலாளர் என்பது இந்த சமூகத்திலே ஒதுக்கப்பட்ட மக்கள் இல்லை என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். அதே போல தோட்ட தொழிலாளர்களுடைய எதிர்கால பிரச்சினை தோட்ட தொழிலை மட்டும் நம்பியிருக்காமல் ஏனைய தொழில்களை ஈடுபடுவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதையும் அதற்கான நடவடிக்கைகள் அரசாங்கம் இன்று எடுத்து வருகின்றது என்பதை நாங்கள் சொல்லிக்கொள்ள ஆசைப்படுகின்றேன். ஏனென்றால் தோட்ட தொழில் வெறுமனே கொழுந்து பறிக்கின்ற தொழிலாக மட்டும் இருக்கக்கூடாது. அவர்கள் சுய தொழில் செய்கின்ற வாய்ப்பை உருவாக்குவதற்கான சந்தர்ப்பமும் இன்று ஏற்பட்டிருக்கின்றது. அதே போல புதிய அரசாங்கத்திலே இன்று என்டர்பிரைசஸ் ஸ்ரீலங்கா அதே போல வேறு வேறு பல திட்டங்கள் அந்த மக்களுக்கு உதவி செய்கின்ற திட்டங்களாக வந்திருக்கின்றதையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அதே போல இன்று பல நகரங்கள் மலையகத்திலே விசேஷமாக இந்த தொழிலில் ஈடுபடுவதற்கான சந்தர்ப்பங்களை உருவாக்கி கொண்டிருக்கின்றது. சுற்றுலாத்துறையிலே அபிவிருத்தி அடைந்து வருகின்ற ஒரு நகரமாக இன்று நூரெலி நகரம் அபிவிருத்தி செய்யப்பட்டு வருகின்றது. ஆகவே அது நேரடியாகவோ மறைமுகமாகவோ பல்வேறு தொழில்களை பெற்றுக் கொள்வதற்கான வாய்ப்புகள் இன்று நூரெலி மாவட்டத்திலே ஏற்பட்டிருக்கின்றது என்பதை நான் இந்த நேரத்திலே கூறிக்கொண்டு எனக்கு வாய்ப்பளித்த சபைக்கு நன்றி தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
சுதி இளங்கட கரு சுனில் கந்தனத்தி මන්ත්‍රීතුමා මොහොතමඩ විනාඩි 20ක්.
ගරු මුලාසනාඩුද සභාපතිතුමනි, විශේෂයෙන්ම වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අදාළ කාරණා කිහිපයකට අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මීට කලිනුත් අපි මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා තේ කර්මාන්තයේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව. තේ කර්මාන්තයේ ඇති වෙලා තියෙන අර්බුදයට ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන හේතු කාරණා ගණනාවක් තියෙනවා. ඒ කාරණා කෙසේ වෙතත් පහුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් වුණේ ගරු ඇමතුමත් අදහස් පළ කර තිබුණා මාධ්‍යවල, විශේෂයෙන්ම මේ තේ සඳහා නිෂ්පාදනය කරද්දී සීනි කලවම් කිරීම පිළිබඳ ප්‍රශ්න. අපි තේ බොනකොට සීනි කලවම් කරලා බිව්වට ඒකේ යම් යම් ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්. දියවැඩියාව තියෙන අය සීනි එකතු කරන්නේ නැහැ, දියවැඩියාව නැති අය සීනි එකතු කරගෙන බොන්න පුළුවන්. මේක එක නෙමෙයි, තේ නිෂ්පාදනය කරද්දිම තේවල ප්‍රමාණය වැඩි කරන්න, තේවල බර වැඩි කරගන්න තේ නිෂ්පාදනය කරන ෆැක්ටරි හිමියන් විසින් සීනි එකතු කිරීම. මේ ප්‍රශ්නේ ඇවිල්ලා මීට කලින් පාර්ලිමේන්තුවේ මමත් අදහස් දක්වලා අපි ඒක ඔබතුමාලා ඒ වෙලාවේ කිව්වේ මේක මේ ඒක පර්යේෂණය කරන TRI එකේ නිර්ණායකයන් වල ගැටලුවක් තියෙනවා. මොකද තේ නිෂ්පාදනයේදී කොහොමත් තේවල එකතු වෙච්ච සීනි ප්‍රමාණයක් තියෙනවා, තේ දැල්ලෙම තියෙන එකක්, ඒකයි එකතු කරන ප්‍රමාණයයි හඳුනා ගන්න බැරි අර්බුදයක් තියෙනවා කියලා. ඒක නිසා සමහර තහනම් කරපු කල් ඒ මාස 3ක් විතර ෆැක්ටරි තහනම් කරපුවාගේ නල්ලෑස්තුය ඇතුළේ තේ ඇත්තටම සීනි කලවම් නොකරපු ආයතනක් තියෙනවා කියලා හඳුනා ගන්නතා ඒ ගැටලුව निराකරණය කරගන්න ඔබතුමත් ඊට පස්සේ එංගතාවයට ආවා. මේකට යම්කිසි ක්‍රමවේදයක් හදන්න ඕන, සූත්‍රයක් හදන්න ඕන, මේකට මිනුම් දණ්ඩක් හදන්න ඕන. දැන් ඒක මම දන්න තරමට යම් ප්‍රමාණයකට ඒක හදලා තියෙන්නේ. දැන් TRI එක ඒක පරීක්ෂණ කරලා ඒ මිනුම් දණ්ඩක් හදලා තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ හදපු එක නෙමෙයි, දැන් බේස් ලයින් එකක් හදලා තියෙනවා. බේස් ලයින් එක හදලා තියෙනවා මම දැක්ක මාධ්‍යවලත් පළ වුණා. ඔබතුමා ගුවා දැන් අපි ඒක හදලා තියෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් මේකට අනුව සීනි එකතු කරනවා නම් දැන් අපිට අල්ල ගන්න පුළුවන්. ඒක නිසා කිසිම පැකිලීමකින් තොරව දඬුවම් දෙනවා කියලා මම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා ඔබතුමා බොහොම අපූර්වට ඒක කිව්වා. මමත් හරි සන්තෝෂ වුණා දැන් මේක වැඩේ කෙරෙන්න යන්නේ කියලා. දැන් වෙලා තියෙන දේ තමයි එහෙම කියලා නමුත් දැන් මේ දඬුවම් පැමිණීමේ හරි පැනල්ටියක් හරි ඒකට නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. දැන් වෙන්නේ දැන් TRI එක පරීක්ෂණ කරලා මිනුම් දණ්ඩක් හදාගෙන තියෙනවා සීනි කොච්චර තියෙනවද කියලා හොයාගන්න. හැබැයි සීනි එකතු කරපු ආයතන වලට සීනි කලවම් කරාට පස්සේ දඬුවම් දෙන ක්‍රමවේදය තියෙන්නේ ඇමතුමාගේ අතේ. ඇමතුමාගේ නියමය අනුව දඬුවම් ලබන්නත් පුළුවන් නොලබන්නත් පුළුවන්. ඒක හේතුව මම කියන්නම්. දැන් 2017 ජූනි 28 වෙනිදා මම පොඩ්ඩක් මේක කියලා ඉවරනාම පුතේ කියන හොලේ. එමතුමා වෙලා
ඉක්මවා ඒ අනුව එම ප්‍රමාණයෙන් ඉක්මවා තේ නිෂ්පාදනය කර ඇතනම් 1957 අංක 50ක දරන තේ පාලන පනතේ ප්‍රකාරව ඊට දඩුවම් ලබා දීමට කටයුතු කර ඉතින් මාස 3ක සස්පෙන්ෂන් එකක් නැත්තම් මාසික සස්පෙන්ෂන් එකක් නැත්තම් මං කැමති විදිහට තේ මණ්ඩලය මට අනුමත කරන විදිහට ඉතාමත් දැඩි දඩයක් මට ලබා දෙන්න පුළුවන්. හැබැයි අපි ඒ කර්මාන්ත ශාලාවලට දැන් දැනුම් දීලා තියෙනවා බේස් ලයින් එකට ඉක්මවා තේ සීනි තියෙනවා නම් අපි ඒගොල්ලන්ට විරුද්ධව ක්‍රියා කරනවා කියලා.
ඒක හරි. දැන් ප්‍රශ්න තියෙන්නේ මම ඔබතුමාට මම සභාගත කරනවා මම මේ වார்த்தාවක් නව JSP තේ කර්මාන්ත ශාලාව කළුතර අපේ කුමාරවෙල්ගම ඇමතුමා දන්නව ඇති මේක. අත්තිඩෙව්වා 2017 ජුනි 28 වෙනිදා. හැබැයි දින කිහිපයක් අතරතම යලි ස්ථාපිත කරා. ඒක මාස 3ද මාසේද ඒක නැහැ. හොරමුල්ල තේ කර්මාන්ත ශාලාව කහවත්තේ කබිර් හෂීම් ඇමතුමා දන්නව ඇති මේක. 2018 පෙබරවාරි 14 අත්තිඩෙව්වා 2018 මාර්තු 14 වෙනකොට ඒක මාසයක් ඇතුළත ඒක අවසන් කරා. කුරුගම තේ කර්මාන්ත ශාලාව අපේ ගම්පොළ නවීන් දිසානායක ඇමතුමා දන්නෝ 2018 ජුනි 22 අත්තිඩෙව්වා දින 19යි ජූලි 11 ඒක අයින් කරා. ඊට පස්සේ ගැටගහවෙල තේ කර්මාන්ත ශාලාව ගම්පොළ නවීන් දිසානායක ඇමතුමා දන්නෝ ඒ දින 19යි 2018 ජුනි 22 අත්තිඩෙව්වා 2018 ජූලි 11 ආයිත් ක්‍රියාත්මක වෙන අවසරය දුන්නා. ඊළඟට දැන් රිච්ලන්ඩ් තේ කර්මාන්ත ශාලාව සාගල් රත්නායක ඇමතුමා දන්නෝ ඒක හිටපු එක්සත් ජාතික පක්ෂයේ අපේ පණ්ඩිරත්න මහත්තයලගේ සම්බන්ධකමක් තියෙන රිට්ලන් එකට ඒ තේ කර්මාශාලාව දෙනියයි මගේ ගමේ 2019 මාර්තු 6 වෙනිදා අත්හිඩෙව්වා දැන් මේ හෙට අනිත් අප්‍රේල් 5 එකට මාසයයි දින 30යි එතකොට ප්‍රශ්න දෙන්න මම මම ඒ ටිකේ ලිපි සභාගත කරරෝ අත්හිඩෝපුවයි ඔබතුමාගේ නියමෙන් නේ කියලා නැවත අවසර දීපේකයි එහෙමනම් දැන් එතකොට දැන් සීනි කලවම් කරන අයට දඬුවමක් තියෙනවා නම් පැහැදිලි ඒක මාසයයි මාස 3යි එහෙම නැත්නම් දින 19යි යාලුකම අනුව දේශපාලන හිතවත්කම අනුව බැඳියාවන් අනුව වෙනස් වෙන දඬුවමක් තියෙනවා එහෙමනම් තේ මණ්ඩලය දැන් කියන්න ඕන කැමති කෙනෙක් සීනි දා ගන්න මාසෙ දඬුවම් ගන්න කට්ටියට මාසෙන් මාස 3 කට්ටියට මාස 3ෙන් ඉතින් ඒ දඬුවමෙන් ඇති වැඩක් නැහැ ඒක දඬුවමක් වැඩක් නැහැ මොකද හේතුව සාධාරණ විදියට සීනි කලවම් නොකර තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් මේ කර්මාන්තේ පවත්වගෙන යන කර්මාන්ත කරුවන්ටයි සීනි කලවම් කරන අයටයි නීති දෙකක් තියෙන්න බෑ එක්කෝ කාටත් එක නීතියක් තියෙන්න ඕන
අසුව අඩු ගානේ බේස් ලයින් එකක් දැම්ම එක ජයග්‍රහණයක්
කියලා. බේස් ලයින් එකක් දාපු එක ජයග්‍රහණයක්. හැබැයි මේ හොරපාරවල් තියෙන එක තමයි ප්‍රශ්නේ. බේස් ලයින් එක තියෙන එක හොඳයි. බේස් ලයින් එක තියෙන එක ඇතුලේ බේස් ලයින් එක යථාර්ථයක් වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙනකොට හැම කෙනාටම සාධාරණ ක්‍රමයක් තියෙන්න ඕන. එක්ක පනත සංශෝධනය කරලා හරි කමක් නැහැ. හැමතිතුමාගේ අවසරය අනුව හැමතිතුමාට අභිමතය අනුව මාසෙද මාස 3ද 19ද දින 19ද කියන එක වෙනස් කරන්න ක්‍රමවේදයක් තියෙනවා නැත්නම් මොකද වෙන්නේ ඇත්තටම මොකද මේ සීනි කලවම් කරා සීනි කිලෝ 1000ක් දැම්ම කියන්නකෝ සීනි කිලෝ 1000ක් දැම්මම නටුව අර මේ දැල්ලේ නටුව කළු පාට වෙනවා කොළ දෙකමාර නෙමෙයි කොළ තුනමාර හතරමාරටත් කඩන්න පුළුවන් එතකොට සීනි කිලෝ 1000ක බරත් කෙලින්ම අමුෙන් එකතු වෙනවා තේ වල තියෙන සීනි නෙමෙයි එතකොට තේ පේන්න තියෙනවා හැබැයි කිලෝ 1000ක් අලුතෙන් එකතු වෙනවා සීනි කිලෝ 1000කින් පුළුවන් තේ කිලෝ 1000කට වඩා හදන්න. එතකොට වෙන ප්‍රශ්නයයි ඔබතුමා දන්නවා තේ වලින් අමු තේ වලින් 121.5ක් නිමිතේ කරන්න ඕන. මේටි කරන්න ඕන. කොළඹ වෙන්දේසියට මේටි 121.5ක් එන්න ඕන ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. එතකොට මේ 121.5 හදාගන්නේ සීනි කිලෝ 1000කින් 2000කින් නම් මොකද වෙන්නේ? දැන් සීනි වලින් පුළුවන් 121.5ද? එතකොට අපේ රටේ තේවලට ලෝකේ ඇති වෙන මට්ටම මොකද? මගේ කතාව මම මේ ප්‍රසිද්ධිය කිව්වට මම කැමති නෑ මෙහෙම කියන්න. මොකද හේතුව මේ මට්ටමෙන් එතකොට මේ තේවල සෞඛ්‍ය තත්ත්වෙට තේ අනික සීනි කලවම් කරාම ඔබතුමා දන්න හොඳින්ම තේවල තෙතමනේ වැඩි වෙනවා. තේ පුස්කනෝ. එතකොට එක ප්‍රශ්නයක් එනවා. අනිතක මේ සීනි කිලෝ 1000 කලවම් කරලා දිය වැඩියාව තියෙන හදේ විව්වොත් මොකද වෙන්නේ? සීනි නොදා තේ විව්වත් ඒ මිනිස්සු මැරෙනවා. මේක තමයි ප්‍රශ්නේ මේව පිටරට ගියාම මම කියන්නේ දැන් මේ මාසෙන් දෙකෙන් මේක බේරුවම ඇත්ත ප්‍රශ්නයක් මන් දන්න මට තේරෙනවා මොකද මේක බැරි කමඩම තමයි මේ ඔක්කොම කරන්නේ මේ බැරි කමඩම කරන අයත් ඉන්න හැබැයි ජාවාරමඩම කරන අයත් ඉන්න ඔබතුමාත් දන්න මමත් දන්න එක මහත්යෙක් ඉන්න එයා මේක ප්‍රමිතිය ගන්නට අල්ලගෙන යනවා අහු නොවෙන්න අල්ලගෙන යන කට්ටියක් ඉන්නවා එහෙම කට්ටිය ඉන්නවා මම කියන්නේ එහෙම නෙමෙයි නීතිය කාටත් එක වෙන්න ඕනේ එහෙනම් ඔබතුමා කියන්න ඕන දැන් ඔන්න සීනි වල බේස් ලයින් එක හදාගෙන තියෙනවා හැබැයි දඬුවම් ඉදින් මාසෙයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. මොකද මේ දැන් ඔය රිචිලන් එකේ අයිති මහත්තයාට කියන්නේ සීනි අනිල් කියලා. එයාගේ නමම සීනි අනිල්. මොකද එයා සීනි දාන්නම සුප්‍රසිද්ධයි. ඒක තමයි ඇත්ත කතාව. මේ කර්මාන්ත කට්ටිය දන්න දේවල් මම මේ කියන්නේ. ඉතින් එක්කෝ දැන් මේ ජාවාරමට තිත තියනවා නම් ලංකාවේ තේවල මම ඔබතුමායි කතාව හරි ආසාවෙන් ඇහුවා. මාධ්‍යවල යද්දි මොකද ඒක හරි ආඩම්බරයි කතාව. ඉතින් හැබැයි එතකොටම දැන් මේක මාසෙන් දින 19න් ගම්පොළ කෙනාට එක නීතියක්, දෙනියාය කෙනාට තව නීතියක්, UMP කෙනාට තව නීතියක්, ශ්‍රී ලංකා කෙනාට තව නීතියක්. එහෙම ගියාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක නෙවෙයි ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලන්නේ ඔබතුමාට ඒක හොඳයි. මේකට දඬුවම නිශ්චිත කරන්න. ක්‍රමවේදය හදන්න දැන්. පනත සංශෝධනය කරලා හරි කමක් නැහැ. මේක ඇත්තටම සීනි දාන්න නැති අය තමයි වැඩි. ලංකාවේ තේ නිෂ්පාදනය කරන තේ ෆැක්ටරි හිමියන්ගෙන් බහුතරේ සීනි දාන අය නෙමෙයි. මේ සීනි දාන දෙතුන් දෙනෙක් නිසා තේ කර්මාන්තේ නැති වෙන මහා කළු පැල්ලම මකන්න ඕන. මේක අපරාධයක්. මේක අපේ රටේ සුද්ධගේ කාලේ අසිද්ධ වෙච්ච නැති දෙයක්. මේ ජාවාරම ඒක නිසා ඔබතුමාගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා මම මේක සභාගත කරනවා මේ සීනි දාපු කට්ටියගේ නන්ලැයිස්තුව
ඒක මොකද ඒක නීතිය එක වුණාට ඒක සාධාරණ නීතියක් නෙමෙයි. ඒක සාධාරණ නීතියක් නෙමෙයි. කරුණාකරලා මං ඉල්ලා හිටනවා ඊළඟ පාර්ලිමේන්තුවේ අයවැයට මේ කතාව ඉතුරු නොකරන්න ඔබතුමා කටයුතු කරනවායි කියලා මං විශ්වාස කරනවා. මේක ඔබතුමාටත් ප්‍රශ්නයක් බව මම දන්නවා. මොකද ඔබතුමාගේ ඔබතුමාත් නියෝජනය කරන්නේ තේ නිෂ්පාදනය කරන පළාතක නෝරෙලිය දිස්ත්‍රික්කයේ. එතකොට තේ ෆැක්ටරි හිමියන් ඇවිල්ලා මේවා අහු වුණාට පස්සේ ඇවිල්ලා ඔබතුමාට කියනවා. ඉතින් ඔබතුමාටත් එතකොට මූත් කරන්න දෙයක් නැති වෙනවා. ඒක සාධාරණයි එහෙම. අපි අත කතා කරොත් ඒකනේ යථාර්ථය. ඔබතුමාගේ පක්ෂය ඇවිල්ලා කියනවා. මේ පැත්තේ ඉන්න අය ඇවිල්ලා කියයි. මම මේ නම් කිව්වෙත් යම් තේරුමක් ඇතුව. එතකොට ඔබතුමාට සිද්ධ වෙනවා හා බලමු කියලා මාස 3න් මාසෙ මේක අතාරින්. හැබැයි එතකොට වැඩක් නැහැ. ඒ නිසා මම කරුණාවෙන් ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා විශේෂයෙන්ම මේ සීනි ජාවාරම. තේ ජාවාරම නෙමෙයි තියෙන්නේ සීනි. මේ කසල තේ හදනවට වඩා අමාරු එකක් මේ. කසල තේ අහු වුණ ගමන් කසල තේ කියලා දන්නවා. එතකොට ඒකයි ආයි අමුතෙන් හොයන්න ලියන්න දෙයක් නැහැ. හැබැයි සීනි තේ කසල තේ වගේ නෙමෙයි. සීනි කලවම් කරපු තේ දන්නේ නැහැ. ඒක රටේ තේ නාමයට කරන මහා අපරාධයක්. මහා අපරාධයක්. එහෙනම් කරුණාකරලා මේක නවත්තන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඊළඟට ඇත්තනම මේ රීප්ලාන්ටින් සබ්සිඩරි එක ගැන නැවත වගාවට දෙන සහනාධාර. මොකද හේතුව ඇත්තම ගත්තොත් එම අක්කර භාගයක් තියෙන කෙනෙක් ගැලෙව්වන් පස්සේ නැවත වගාවට අවුරුදු 4ක් බලන් ඉන්න ඕන. අවුරුදු 4ක් බලන් ඉන්නේ නැහැ නේ කවුරක්වත්. ඒකින්ද කවුරක්වත් කැමැත්තෙන් නැවත වගාව කරන්නේ නැහැ. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මම නියෝජනය කරන්නේ. මොකද ඒගොල්ලන්ට අවුරුදු 4ක් බලන් ඉන්න තරම් ඒ ගෙදර පවුලේ ආර්ථිකයේ ආදායම ඔක්කොමත් එක්ක බෑ. ඒක නිසා විශේෂයෙන්ම මේක ඔබතුමාලා මැදිහත් වෙලා කරන්න ඕන වැඩක්. ඒගොල්ලන්ට මොකක් හරි ඒකට ඒ කාලය තුල පවතින ක්‍රමවේදයක් හදන එක. ඊළඟට දැන් පස සංරක්ෂණයට ඔබතුමාලා කියන ගෞතමාලා වගා කරන්න කියලා. හැබැයි ගෞතමාලා වගා කළා අවුරුද්ද බලන් ඉන්න ඕන. නමුත් ඇත්තටම දැන් හොයාගෙන තියෙන කොම්පෝස්ට් වලින් ඒ කාර්යම ඊට වඩා අඩුවෙන් කෙටි කාලයකදී කරන්න පුළුවන් කියලා. අවුරුද්ද බලාගෙන ඉන්නේ නැතුව. හැබැයි ගෞතමාලාවට දෙන සහනාධාරය ඔබතුමාලා කොම්පෝස්ට් වලට දෙන්නේ නැහැ. පස සංරක්ෂණයේ ඒක හොඳම ක්‍රමයේ තියෙද්දි මේ වැරදි ක්‍රමයක් තාම අනුගමනය කරනවා. මං කියන්නේ ඒකද ඔබතුමාලා ඒක කල්පනා කරලා බලන්න. ඒකට මට වඩා විශේෂ බද්ද දැනුමක් තියෙන අය ඇති. ඊළඟට ලංකාවට තේ ආනයනය කිරීම. ලංකාවට තේ ආනයනය කරනකොට ස්පෙෂලිටි ටී කියන යටතේ ඩාර්ජිලින් ඒ වගේ වර්ග තියෙනවා ලංකාවේ හදන්න අමාරු ෆූලෝන් ඩාර්ජිලින් වගේ ඒවා. ඒවා ගෙන්නන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා ගෙන්නන්න ඕන. කමක් නැහැ. හැබැයි මේ ස්පෙෂලිටි ටී යටතේ CTC ගේනවා. ඔබතුමා හොයලා බලන්න HS කෝඩ් එක යටතේ. ස්පෙෂලිටි කියන HS කෝඩ් එක යටතේ තමයි CTC ගෙන්නන ප්‍රමාණය කොච්චරද කියලා. ඒක අපේ රටේ තේ කර්මාන්තයට හානියක්. අපිට ඒක අපේ නිෂ්පාදකින්ට ඒක බරපතල ප්‍රශ්නයක්. 2017 2018 අවුරුද්දේ ඔබතුමා බලන්න කස්ටම් එකකින් ඔබතුමාට ගන්න පුළුවන් මේ සංඛ්‍යාලේඛන කොච්චර ගණන තියනවද කියලා. ඊළඟට කුඩා තේ වතු සංවාද අධිකාරිය ගැන කියන්න ඕන. මිලියන ගණන් තේ පැල නිකුත් කරා කියලා account වල තියෙනවා. හැබැයි ගුණාත්මක පැලයක් හොයාගන්න නැහැ. ඒ කියන්නේ පැල තවන් කොහෙද තියෙන්නේ? පැල ඇත්තටම තියෙනවද නැද්ද කියන එක ඔබතුමාලා හොයලා බලන්න. පැල කාටද දීලා තියෙන්නේ? කොහොමද දීලා තියෙන්නේ? ඒ ගිනුම් වල තියෙන පැල මහ පොළොවේ පැල වෙච්ච පැලද කියලා බලන්න ඕනකම තියෙනවා. මම ඒක ඒ අර්ථය ඔබතුමාට ඒක කියන්නේ. ඊළඟට ඔබතුමාලා විශේෂයෙන්ම ඔබතුමා දන්නවා අද තේ කර්මාන්තයේ මුලදී තියෙන අරුබුදේ ගැන කිව්වොත් 2017 අවුරුද්දේ තේ අස්වැන්න තිබුණේ කිලෝග්‍රෑම් මිලියන 307යි. 2018 දී ඒක 303ට අඩු වුණා. කලින් නම් තිබුණා වැස්ස නිසා විවිධ ප්‍රශ්න නිසා මේ අඩු වීම හේතු. හැබැයි දැන් ගත්තොත් එහෙම මේ 2018 අවුරුද්දේ අඩු වුණේ ඇයි කියලා හොයන්න. මේ මිලියන 300ක විතර ප්‍රමාණය කිලෝ 300ක ප්‍රමාණය ගන්න අපේ රටේ තේ ෆැක්ටරි කොච්චර තියෙනවද? මම දන්න තරමට අපේ රටේ තේ ෆැක්ටරි 720ක් විතර තියෙනවා. හැබැයි කෙන්‍යාවේ ගත්තොත් එimhe කෙන්‍යාවේ මේ කිලෝ මේ මිලියන 500ක් විතර හදනවා. හැබැයි ඒ 500 හදන එකයි මේ 300 බෙදා ගන්න දඟලන මේ තරඟේ විසින් මේ ෆැක්ටරි ටිකක් එක්ක මේ යුද්ධේ විසින් මොකද වෙලා තියෙන්නේ? අතරමැදිය ප්‍රමාණයක් ඉන්නවා තේවල වැඩිම පළලාව ලබන්නේ තේ එකතු කරන අය. තේ දළු හදන කුඩා තේවතු හිමියවත් නෙමෙයි, තේ ෆැක්ටරි වල අයත් නෙමෙයි, අර අතරමැදිය ටික ඉන්නවා. අතනින් ගන්නවා මෙතනට දෙනවා, අතනින් ගන්නවා මෙතනට දෙනවා. ඒගොල්ලෝ මේකේ විශාල අතරමැදි ජාවාරමක් කරගෙන, ඒ කියන්නේ තේ ෆැක්ටරි අතරේ බෙදා හැරීම කරන අය, දළු එකතු කරන අය අතරමැදිය හැටියට විශාල
මේකක් කරමු. ඉතින් මේ කුඩා මේ විශාල ෆැක්ටරි ප්‍රමාණය. ෆැක්ටරි ලයිසන් දෙනවා හදා ගන්න අතරට කෝත්තේ. මේ තේ ෆැක්ටරි පාත්කර යන විදුලි බිල ඕන නඩත්තු කරන්න ඕන සේවකයෝ ඕන යන්ත්‍ර සූත්‍ර හවි කර ගන්න ඕන හයි කරගත්තට පස්සේ තේ ඕන. දැන් තියෙන ප්‍රශ්නේ අපේ රටේ මේ ඵලදායිතාවය කියන එක. තේවල ඵලදායිතාව වැඩි කරන්නේ නැතුව මේක කරන්න බෑ. හැබැයි තේවල ඵලදායිතාව වැඩි කරන්න ගියාම අපි හොඳටම දන්නවා කුඩා තේවතු හිමියෝ නැවත වගාවත් කොහොම හරි කරනවා. ගම් මට්ටමින් පළ ටික හදාගෙන කොහොම හරි කරනවා. ඔබතුමා හොයද බලන්න ප්‍රාදේශීය වැවිලි සමාගම් තේ නිෂ්පාදනයේ වැඩිම පංගුවක් තියෙන වැවිලි සමාගම් නැවත වගාව කොච්චර කරනවද කියලා. නැවත වගාව අඩුවෙන්ම කරන අය තමයි ප්‍රාදේශීය වැවිලි සමාගම්. ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැහැ. මම දන්නෝ ඇල්කඩුව ප්ලාන්ටේෂන් එකේ
කරු මන්දිරතුමා තව විනාඩි 3ක්
තියෙනවා. මම නලින්ද ජයසි මන්තුමාගේ ඉතුරු වෙලාවත් ගන්න ප්‍රමාණයක්.
හරි, කන්ටිනියු.
නැවත වගාව හරියට කරන්නේ නැහැ. කරන්නේ නැති ප්‍රධාන අදහස වැවිලි සමාගම්. ඒගොල්ලන්ට තමයි ඒකේ ප්‍රධාන වගකීම තියෙන්නේ. 165ක් විතර භූමියක් තියෙනවා. වගා කරන්න පුළුවන් භූමිය තියෙන්නේ වැවිලි සමාගම් වලට. වැවිලි සමාගම් මේ වැඩේ කරන්නේ නැහැ. මම මේ වැවිලි සමාගම් ගැන කිව්වන් පස්සේ මම සභාගත කරනවා 2019 අප්‍රේල් 2 වෙනිදා පුවත්පත. ඔබතුමා මේක තහවුරු කරන්න. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අයත්ව තිබිච්ච නුවරඑළියේ කඳපොළ අක්කර 450ක තේවත්තක් 2015 අවුරුද්දේදී ජෙෆ්රි ඇලෝසියස් සහ ඔහුගේ පුත්‍ර අර්ජුන ඇලෝසියස් මහත්තයාට අවුරුද්දකට රුපියල් 8000ක බද්දකට අවුරුදු 30කට දීලා තියෙනවා කියලා තියෙන පත්‍රේ. ෆොටෝ එකත් එක්කම තියෙනවා. අවුරුද්දකට රුපියල් 8000ට කඳපොළ වැවිලි සමාගමට තියෙන වත්තක්. මේ වත්ත දිනුනට පස්සේ ඒගොල්ලෝ අලුත් බදු කිවිසුමක උත්සන් කළා. මතුරට වැවිලි සමාගමට තිබිච්ච එකක් තමයි ජෙෆ්රි ඇලෝසියස් මහත්තයා අරගෙන තියෙන්නේ. ඒක අරගෙන එයාගේ නමින් සෙරෙන්ඩිප් ප්ලාන්ටේෂන් කියලා අලුතින් සමාගමකුත් හදලා තියෙනවා. එම් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන මතුරට ප්ලාන්ටේෂන් එකට පුළුවන්ද මම දන්න තරමට බෑ අතුරුබදු දෙන්න. අතුරුබදු දීමක් කරන්න පුළුවන්ද ඇලෝසියස්ට හරි කාට හරි අතුරුබදු දීමක් දීලා තියෙනවා. මේක ගැන ඔබතුමා හොයලා බලන්න. මෙන්න මේ අතුරුබදු කතාවෙන් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. බදු 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 අතුරුබදු. මොකද ඇල්කඩුව ප්ලාන්ටේෂන් එකේ මම ගියා මගේ ඇස් දෙකෙන්ම දැක්ක මාතලේ ඒත් බණ්ඩාරපොළ වත්ත අතුරුබදු දින තව කාඩ හරි. ඒ අතුරුබදු දීප කෙනා මොකද නැවත වගාව කරන්නෙත් නැහැ. මුකුත් කරන්නේ නැහැ. එයා ඒක පාවිච්චි කරනවා බැංක ගැරන්ටි හැටියට තියන්. බැංක වලට ගැරන්ටි තියන තමයි ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන්නේ. ඒක නිසා අවසානෙ වෙන්නේ කුඩා තේවතු හිමියා නැවත වගාව කරනවා වැවිලි සමාගම් මොකද කරන්නේ? වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ තියෙන ඉඩම් අරගෙන අතුරුබදු දෙනවා. අතුරුබදු දුන්නට පස්සේ අතුරුබදු ගන්න කට්ටිය ජාවාරංකාරයෝ පුළුවන් නම් ඇලෝසියස් මේකේ බියර් කම්පැනියක් දායි. මේකේ ෆැක්ටරියක් ගහයි වෙන බියර් ෆැක්ටරියක්. මේගොල්ලෝ කරන්නේ ඒවා. මේගොල්ලෝ මේවා නැවත වගාව තේ වගාව හදන්නේ මේගොල්ලෝ ඕනේ නැහැ. අන්න ඇලෝසියස් දුන්නා නම් සීනි කලවම් කරයි ෂුවර් එකටම. සීනි කලවම් කිරීමේ බිස්නස් එක නම් ඇලෝසියස් කරයි හරියටම. ඒගොල්ලෝ තමයි ඒක කරන්නේ. ඒ නිසා මම කියනවා ඒක ඇති වැඩක් නැති වැඩක්. ඊළඟට ඔබතුමා දන්නෝ තේ වගාව තේ කර්මාන්තය තේ ලෝකේ ප්‍රචලිත කරන තමයි අර ප්‍රොමෝෂන් ලිවි එක. හදාගත්ත අරමුදල සෙස් අරමුදල ඔබතුමාලා පාවිච්චි කරන්නේ. සෙස් අරමුදලේ බිලියන 8ක් තිබුණා. බිලියනයක් ගත්ත භාණ්ඩාගාරෙන් කලින්. ඊට පස්සේ ඔබතුමාලා බිලියන 2ක් විතර යෙදුවා අර මේකේ ප්‍රොමෝෂන් ව්‍යාපාරයට. දැන් ලංකාව තමයි ප්‍රොමෝට් කරන්නේ. හොඳයි. ඇත්තට මේකත් ලොකු දෙයක්. විවිධ ජාත්‍යන්තර වැඩසටහන් හදලා වීඩියෝ දර්ශන හදලා දැන්වීම් හදලා ලොකු පිටරට කම්පැනි දෙකක් විතර අරගෙන ඔබතුමාලා දැන් ලංකා ප්‍රචලිත කරන තේ සමග. හැබැයි දැන් තේ බොන්න කවුරු හරි අලුතෙන් සුද්දෙක් ආවොත් එහෙම බොන්න තේ ලංකාවේ නැහැ. එක්ක තියෙන තේ සීනි කලවම් කරපුවා. එහෙම නැත්නම් තියෙන තේ නිෂ්පාදනයක් නැහැ. ඇත්තටම කරන්න ඕන දේ තියෙන්නේ කුඩා තේවතු හිමියන් ෆැක්ටරි ඒව දියුණු කරන එක. නැවත වගාව හදන එක. ඔවුන්ට ආධාර දෙන්න තමයි. මොකද තේ ප්‍රොමෝෂන් ලිවි එක තියෙන්නෙම ඒ අරමුදල තියෙන්නෙම තේ වගාවේ උන්නතිය සඳහා. තේ සෙස්බද්ද බිලියන දැන් 8ක් තිබිච්ච එක 6ට බහැලා තියෙනවා 4ට බහින්න කිට්ටු වෙලා තියෙනවා. මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් ආයෙත් මුදල් අමාත්‍යාංශයේ ඊයේ පෙරේදත් මුදල් අමාත්‍යාංශයේ මූල අරමුදලේ සඳහා තව බිලියනයක් ගත්තද කියලා. ඇයි ආණ්ඩුවේ සල්ලි නැති වුණාම දැන් කරන්නේ තේ අරමුදලෙන් සල්ලි ගන්න. භාණ්ඩාගාරේ ඒ වැඩේ කරනවා. බණ්ඩාගාරයට කියන හේතුවක් තියෙන මොකද දැන් ඔබතුමාලත් එක එක ඒවා කරන නිසා තේ ආර මුදල ඒ තේ වලට යොදවන්නේ නැති නිසා තේ ආර මුදලෙන් ඔබතුමා ප්‍රාදේශීය ඔබතුමාගේ නුවරඑළියේ පැත්තේ වැවිලි සමාගම් වලට බිලියනයක් දුන්නා ඊට පස්සේ ඔබතුමා නුවරඑළි වසන්තේට මිලියන 20ක් දීලා තියෙනවා නුවරඑළි වසන්තේට දුන්නට කමක් නැහැ හැබැයි නුවරඑළි වසන්තේට ඇවිල්ලා එන සුද්ධ තේ බොන්න මේකට ප්‍රොමෝට් වෙන්නේ නැහැ නුවරඑළි වසන්තේ කියන්නේ කානිවල් එකක් ඒ කානිවල් එකට ඔබතුමා ඔබතුමාගේ දිස්ත්‍රික්කේ හින්දා දෙනවා ඇති හැබැයි තේ ප්‍රවර්ධන අර මුදල ඒකට දෙන්න යොදවන්න බෑ ඉතින් නුවරඑළි වසන්තේට මිලියන 20යි වැවිලි සමාගම් වලට අර්බුදයට තව බිලියනෙයි එතකොට මහදාගාරෙ මොකද කරන්නේ බණ්ඩාගාරේ බලනවා මේකේ ලොකු හිලක් තියෙනවා තේ සෙස් අර මුදල තේ වලට නෙමෙයි යොදවන්නේ වෙන වෙනේ වලට බණ්ඩාගාරේට සල්ලි නැති වුනාම බණ්ඩාගාරෙත් ඒක ගන්නවා ඔක තමයි වෙලා තියෙන්නේ ඉතින් සෙස් අර මුදල පැනවීමෙන් තේ කර්මාන්තයට නම් සෙතක් සුගතියක් යහපතක් වෙලා නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ ඒ වගේම තමයි මං රබර් ගැනත් පොඩ්ඩක් කියන්න ඕන රබර් ගැනත් කියන්න ඕන මං කියලා අවසන් කරනවා රබර් මහලේකම් කාර්යාලේ දැන් සුදු අලියෙක් වෙලා තියෙන්නේ 2016 මිලියන 100ක් වෙන් කළා සත පහක්වත් හම්බුන්නේ නැහැ 2017 මිලියන 10යි 8.66යි 2018 මිලියන 50ක් වෙන් කළා අයවැයෙන් 9.32යි ලැබුණේ ඒ වියදම් කරලා තියෙන්නේ කාර්යාල කටයුතු වලට විතරයි මොකද්ද රබර් මහලේකම් කාර්යාලේ හැබැයි රබර් මහලේකම් කාර්යාලෙන් කරන්න තියෙන වැඩෙන් රබර් වගාව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවයි රබර් පරිවේෂණ ආයතනයයි දෙකම කරනවා. ඉතින් ඇත්තටම රබර් මහලේකම් කාර්යාලයේ පඩි ගෙවන්න විතරක් නම් මේක තියෙන්නේ කරු එමතුමා. අයවැයෙන් සල්ලියෙන් කරත් වැඩක් නැත්නම් හොඳම දේ තමයි මේක කර්මාන්ත මාත්‍යංශයට හරි කාට හරි බාර දීලා නිකම්ම මේක තියෙන එක කියන එක අපේ යෝජනාව මේක ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබතුමාට බොහොම ස්තුතියි මට අමතරකාරී ලබා දීම සම්බන්ධයෙන්. ඉතුරු කාලේ අපේ අනුරුද්ධ සානායක මන්තුමාට
ස්තුතියි. ඊළඟට කරෝ සමින්ද විජේසරිම
මොනසනේ කරෝ
මිනිත්තු දෙකක් කියන්නේ
ජේතුමනේ සූතිවන්ත වෙනවා තමයි
විනාඩි 3ක් කතා කරලා
වෙලාවේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂම අද වැඩගත් අමාත්‍යංශ කීපයක් කතා බහට ලක් වෙන වෙලාවේ තෙපල් සේවා හා මුස්ලිම් ආගම කටයුතු අමාත්‍යංශය ඒ වගේම වැවිලි කර්මාන්ත අමාත්‍යංශය එවගේ කඳුරට නව ගම්මාන ඇඩිතල පාසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය. තා රටට වැදගත් අමාත්‍යංශ කීපයක්. ඒ අමාත්‍යංශ කීපය තුළ බුද්ධිමත් එවැගේම මේ අමාත්‍යංශිත කාර්යක්ෂමව දරන්න පුළුවන් ඇමතිවරු 3 දෙනෙක් තමයි මේ අමාත්‍යංශය තුළ ඉන්නේ මුලසිරි මන්ත්‍රීතුමා. මම මුලින්ම කතා කරන්නට ඕනේ අපේ දිගම්බරම් ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යංශ තරුණ නායකයෙක්. අපේ ප්‍රදේශයේ විශාල පිරිසකගේ එවගේ වතුකර ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳව තා කාර්යක්ෂම හොයා බලලා ඒ සඳහා අවශ්‍ය තීන්දුව ගන්න ඇමතිවරයෙක් හැටියට අපි දකිනවා. මේ පෞගිය කාලේ දැක්කම මේ අමාත්‍යංශය තුළ සිද්ධ වුණේ ඒ දමිළ ජනතාවගේ අවශ්‍යතාවයන් වලට මුවා වෙලා තමන්ගේ දේශපාලන තනතුරු ආරක්ෂා කරගන්න කටයුතු කරා හැරෙන්නට ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන් පිළිබඳව ඔයාලා බැලුවේ නැහැ ගරු මුලසොනේ මන්ත්‍රීතුමනි. අද එහෙම නෙමෙයි අපේ දිගම්බරම් ගරු අමාත්‍යතුමා. එතුමා සැබවින්ම ඒ ජීවිත ගත කරන වතුකරේ ජනතාවගේ හදවතට ලං වෙලා කටයුතු කරන නායකයෙක්. විශේෂයෙන්ම සින්නක්කර ඉඩම් අයිතියක් ලබා දෙමින් ඒ විතරක් නෙමෙයි ඒ ඉඩම තුල තමන්ටම කියලා නිවසක් හදාගෙන තමන්ට නිදාසේ නිවහල්ලා තමන්ගේ දරුවත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වටපිටව ගොඩනගන්න පුළුවන් ශක්තිය අර ගොඩනගලා තියෙනවා. ඒ වගේම වත්තට සීමා නොවේ. ඒ වත්තෙන් එහාට ගිය ජනතාවට අවශ්‍ය වෙන වැඩපිළිවෙල හදලා තියෙනවා. උගත් දරුවෝ තමන්ගේ අමාත්‍යංශයේ අවශ්‍ය සේවා වැඩපිළිවෙලට යොදව ගන්න වැඩපිළිවෙල. මම හිතනවා මෙන්න මේ කියන කාර්යභාරය තුල අපි අගයන්න ඕනේ අපේ ගරු අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල. එතුමාට තව දීර්ඝ ගමනක් යන්න පුළුවන්. ඒ ගමන සඳහා හොඳ ශක්තිමත් වැඩපිළිවෙල නිර්මාණය කරමින් එතුමා පවත් වෙනවා. ඉතින් අපි පසුපෙළේ මන්ත්‍රීවරු හැටියට අපි අපේ සුභාශිංසනයේ ගෞරවය ප්‍රදනවන. මොකද අපට ඒ වතුකරේ ජනතාවගේ අද නිර්භයව අපට යන්න පුළුවන්. අපි ඔවුන්ගෙන් ඡන්දය ගත්තා, ඔවුන්ගෙන් අපි ඔවුන්ගේ හයිය ගත්තා, ශක්තිය ගත්තා. ඉතින් ඒ ගරු අමාත්‍යතුමාගේ වැඩපිළිවෙල වතුකරේට නිර්මාණය වෙනකොට අපිට බයක් සකන්න නැතුව ගිහිල්ලා දුන්න පොරොන්දු ඉටු කරයි කියන කාරණේ අපිට ගෞරව ඇමතුම මොනසා කියන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ ගෞරව නවීන නිසදායක ඇමතුම. දෙවන්ත වැඩපිළිවෙල.
දැන් ලන්ච් ඉන්ටර්වල් ඊට පස්සේ කතා කරන්න පුළුවන්. දැන් ලන්ච්
ඊට පස්සේ බඩගිනින
ඉන්නේ. ඒක කොහොමද ලන්ච් ඉන්ටර්වල්?